අපේ අධ්‍යාපන ඇමතුමා මේ අමාත්‍යාංශ නිවේදනය කරන්න.
ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා, මා ස්වභාවයෙන් සිටි අවස්ථාවේදී දුම් කරන ලද 27(2) ප්‍රශ්නය, දරුවන්ගේ පෝෂණය පිළිබඳව අහපු ප්‍රශ්නයට මම අද පිළිතුරු දෙනවා. පළවෙනි ප්‍රශ්නය තුමා අහලා තිබුණේ 2022 වසර ආරම්භයේ සිට පාසල් ලමුන් අතර පෝෂණ උන්නතාවය වැඩිවීම සම්බන්ධව. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු අනුව පිළිතුර පාසල් ලමුන් අතර මන්දු පෝෂණය වැඩිවීම ප්‍රවණතාවයක් පවතින බව හඳුනාගෙන ඇත. දෙවැනි ප්‍රශ්නයට පිළිතුර අධ්‍යාපන අමාත්‍යාංශ වෙත පාසල් හෝ කලාප අධ්‍යාපන කාර්යාල හෝ පළාත් අධ්‍යාපන දෙපැත්ත විසින් පැමිණිලි සිදු කර කිරීම නොකර තිබුණත් මාධ්‍ය සහ විශේෂම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා විසින් මේ පිළිබඳව වරින් වර අවධානය යොමු කර ඇත. 3. එක් එක් දිස්ත්‍රික්කවලට අදාළ සිසුන්ගේ මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනුව දරිද්‍රතාවය වැඩි දිස්ත්‍රික්ක හඳුනාගෙන ජනාධිපති කාර්යාලය සමග ඒකාබද්ධව පාසල් ආහාර වැඩසටහන පුළුල් කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. එෙහිදී බාහිර ආයතන සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධානවල මුල්‍ය දායකත්වයේද ලබාගෙන ආහාර ලබා දීම සිදු කරනු ලබයි. ඒ අර්ථයේ සේව් ද චිල්ඩ්‍රන් ආයතනයේ, ජෝන් කිල්ස් ආයතනයේ, ලෝක ආහාර සංවිධානය, සිංහ සමාජය වැනි සංවිධානවල සහයෝගය ලබා දී මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලැබේ. 4. 2022-24 හදිසි පෝෂණ වැඩසටහන යටතේ පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය නගා සිටීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව විශේෂ මැදිහත් වීම ක්‍රියාත්මක කරවන ලදී. පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය තක්සේරු කිරීම සඳහා ඔවුන්ගේ උසහා බර නිවැරදිව මැන පෝෂණ තත්ත්වය තක්සේරු කර හඳුනාගත් මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් වෛද්‍ය උපදෙස් ලබා සඳහා යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දැනුවත් කිරීම කර ඇත. ඒ සඳහා අවශ්‍ය දැනුම හා උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් සැපීමට කටයුතු කරනු ලැබේ. පාසල් දිවාහාර වේලා ඛණ්ඩව සැපීමේ ගැටලුව ප්‍රජාමූලික සංවිධාන පෞද්ගලික දානපතියන් මැදිහත් වන අවස්ථාවලදී එම පාසල් දිවාහාර වේල ගුණාත්මක හා ප්‍රමාණාත්මක ලබා දිය යුතු බැවින් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් දෙන ලද නිර්ණායකයන් ලබා දී ඇත. 2022 වසරේ පාසල් දිවාහාර වේල සඳහා නිර්දේශ කර තිබූ රුපියල් 30,960 දක්වාත් ඒ රුපියල් 60,100 දක්වාත් වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන ඇත. මීට අමතරව 2022 වසරේ පෝෂණ දර්ශකය පිළිබඳ වූ දත්ත, ජාතික පෝෂණ මාසයේ දත්ත, ලෝකාහාර වැඩපිළිවෙළ, ලෝකාහාර සහ කෘෂිකර්ම සංවිධානයේ නිකුත් කළ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ දත්ත, වෛද්‍ය පරීක්ෂණ ආයතන මගින් නිකුත් කරන ලද වාර්තාද උපයෝගී කරගෙන විශ්ලේෂණය කර එසදා වැඩමුළු පවත්වා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩසටහන් සකස් කර ඇත. 5. වයස අවුරුදු 5ට අඩු ළමුන්ට සහ ළමුන් 100ට අඩු පාසල් පමණක් නොව ලෝකාහාර වැඩසටහන යටතේ මා අධ්‍යාපන අමාත්‍යතුමාට බාරගත් විගසම ලෝකාහාර වැඩසටහනේ ලංකාවේ නියෝජිතය මුණගැහිලා ඒ සඳහා තවත් ඉල්ලීම් කීපයක් කරනු ලැබුවා. මේ ප්‍රතිඵල ඇට ආහාර ලබා දීමේ වැඩසටහන දිවයිනපුරා පාසල් 7,925 ක්‍රියාත්මක වන අතර එයින් සිසුන් 100ට අඩු පාසල් සංඛ්‍යාව වන්නේ 1,300ක් පමණි. ගරු මා විසින් 2022-27 වෙනි දින ලෝක ආහාර වැඩසටහනේ සහය ඉල්ලුම් කළ විට මේ තොරතුරු අනාවරණය කරමින් වාර්තා ලබා දුන් අතර 2022 ඔක්තෝබර් මාස ලෝකාහාර වැඩසටහන විසින් ලබා දුන් සහල් මෙට්‍රික් ටන් 1,475.75 ප්‍රමාණයත් පාසල් 7,925 අතර බෙදාහරින ලද අතර 2023 මාර්තු මාසේ නැවත සහල් මෙට්‍රික් ටන් 1,249.5 ආහාර වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන සිළුම් පාසල් අතර බෙදාහරින ලදී. මේ වන විටත් තවත් සහල් මෙට්‍රික් ටන් 1,698.4 සහ පරිප්පු මෙට්‍රික් ටන් 767.25 ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරන පාසල් වලට බෙදාහැරීමට කටයුතු කරමින් පවතී. ලෝක ආහාර වැඩසටහනේ සහය අඛණ්ඩව පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ වැඩසටහනට ලබා ගැනීමට කටයුතු කරන ලද අතර සිසුන් 100ට අඩු පාසල් පමණක් නොව සෙසු පාසල්ද අවශ්‍යතාව මත හඳුනාගෙන ආධාර ලබා දීමට කටයුතු කර ඇත. 6. පසුගිය වසරවල රටේ පැවති ගැටලුකාරී තත්ත්වයේ හේතුවෙන් විශේෂයෙන් 2020-21 වසරවල තිබූ කොවිඩ් තත්ත්වය නිසා සමීක්ෂණය කිරීමේ ප්‍රමාදයක් ඇති වී තිබෙනවා. 7. 2020 වසර මැද භාගයේ සිට පාසල් වසා තිබූ තත්ත්වයන් මත සිසුන්ගේ සාක්ෂරතාවය සහ ගණිත හැකියාවට ඇති වූ බලපෑම් පිළිබඳ සොයා බැලීමට ඒ අත්‍යවශ්‍ය කරුණක් ලෙස සලකා 10,000ක නියදියක් දිවයින පුරා තෝරාගෙන කරන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල විද්වතුන් යුනිසෙෆ් ආයතනය වැනි ආයතන සමග සාකච්ඡා කළා. වැඩමුළුවක් පවත්වලා මේ වන විට ගත යුතු ඒ සාක්ෂරතාවයේ ලිටරසිය නියුමරසි දෙකම අඩුවීමේ ඇති වූ තත්වය වෙනස් කර ගැනීම සඳහා 4 සහ 5 වසරවල ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව මාර්ග උපදේශයන් මේ වන විට පළාත් කලාප කොට්ටාස මට්ටමට යවා ගුරුවරුන් දැනුවත් කරමින් කටයුතු කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇත. 8 අධ්‍යාපන අහිමිවීම තත්ත්වය පිළිබඳ අගීමක් දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශ විසින් දීප ව්‍යාප්ත සමීක්ෂණය කරනු ලබන අතර විශේෂයෙන්ම 1.11 ශ්‍රේණිවල හඳුන්වා දී ඇති නිපුණතාවයන් වර්ධනය කිරීමේ වැඩසටහන 13+ එඩ්යුකේෂන් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් පවතී. ඒ වගේම ජාතික වෘත්තිය පුහුණු අභ්‍යාස ආයතනය VT එක තාක්ෂණ විද්‍යාල ආශ්‍රය කරගෙන විශේෂයෙන්ම 11 ශ්‍රේණිය දක්වා සිසුන්ගෙන් පන්ති කාමරයෙන් හැලෙන දරුවන් තෝරාගෙන ඔවුන්ට මාර්ග උපදේශ ලබා දෙමින් වෘත්තිය පුහුණු ලබා දීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත. මෙන්න මේ කරුණ ටික විශේෂයෙන්ම මම ඔබතුමාගේ ප්‍රශ්න පිළිතුරට ඒ වගේම ගරු කවිරත්න මන්ත්‍රීතුමිය කාලේ ගත වෙන නිසා ප්‍රශ්න ඇහුවේ නැති වුණත් එතුමිය අපේක්ෂාවෙන් හිටියා මේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවත් උසස් පෙළ විභාග උත්තරපත්‍ර සමීක්ෂණය ගරු කතානායකතුමනි ෆූටයක විශ්වවිද්‍යාල ආචාර සංගමේ දැන් සම්පූර්ණ මේ කාර්යය යෙදිලා තිනවා. ප්‍රශ්න පත්‍ර 63 විෂයන් 63 ම කන්ට්‍රෝල් මාකින් ඉවර කළා තිනවා. මේ වෙනකොට විෂයන් 12ක සම්පූර්ණයෙන් මාකින් අවසන් කළා තිනවා උත්තර පත්‍ර. තවත් ඒවා ආරම්භ කළා තිනවා. ඒ වගේම මේ මාසේ 29 ඉඳලා 8 දක්වා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා සියලු කටයුතු සූදානම් කළා තිනවා. විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළදී අපි මේ සිකුරාදා ඉඳලා 12 දක්වා පාසල් වසා තිබෙනවා. ඒ කාල සීමාවත් උපරිම ප්‍රයෝජනට අරගෙන ජුනි මාසයේ අවසන් වීමට පෙර උසස් පෙළ පත්‍ර සමීක්ෂණය සම්පූර්ණයෙන් අවසන් කිරීම සඳහා ඊට පස්සේ ආරම්භ වෙන මේ 8 අවසන් වෙන සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණය ඒකම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරලා තිනවා. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා විශ්වවිද්‍යාල ආචාර සංගමයටත් විශේෂම ගුරු සංගම් වලටත් ගුරුවරුන්ටත් මේක ජාතික කාර්යත්වයක් හැට සලකලා මේ තත්ත්වයට අවතීර්ණ වීම සම්බන්ධයි.
බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ 50 කිතුම්පත් පිළිගැන්වීම. ඔව් කිරියල් මන්තුමා.
ගන්නෑ. දැන් ඔබතුමා දන්නවා මේ මුදල් කමිටුවේ ප්‍රශ්නේ. ආවර්ණීය ගණුව
ඒක අපි දැන් දවල් 12ට රැස් වෙනවා.
පොඩ්ඩක්. දැන් ඔබ අපි ඔබතුමාගේ ඉල්ලුවාම මුදල් කමිටුවේ විපක්ෂයට අයිති කියලා ඔබතුමා නිතර කියපු දෙයක් තමයි ඒ කරන්නේ කමිටියේ. ඔබතුමාට බලයක් නැහැ කියලා. නමුත් මම ඔබතුමාට මතක් කරන්න ඕන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පරතයටදී කමිටියක් කියන්නේ පාර්ලිමේන්තුව. Committee means parliament.
Yes, that's
right. So, if you have a parliament, you have a committee, you have a committee, you have a star new year. ඒක තියෙන්නේ ස්ථාවර නියෝග වල අවසාන අවසාන වගන්තිය මෙහෙමයි තියෙන්නේ. අවශේෂ බලතල මෙම ස්ථාවර නියෝග වල නිශ්චිත වශයෙන් විවිධාට සලසා නොමැති විවිධාට සලසා නොමැති සියලු කඳුද මෙම ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳව වැඩි විස්තර සම්බන්ධයෙන් සියලු ප්‍රශ්න මෙහෙවීම සිදු කර ලැබිය යුත්තේ කතානායකවරයා විසින් යෝග්‍යයි සැලකෙන ලැබෙන ආකාරයට. ඉතින් කමිටිය ඇතුලේ ස්ථාවර නියෝග අනුව වැඩ කරන්නේ නැත්නම් ඔබතුමාට බලයක් තියෙනවා මැදිහත් වෙන්න. ඔබතුමා කියන ඔබතුමා බලයක් නැහැ කියලා. බලයක් තියෙනවා. ඔබතුමා සභානායකතුමාටයි ආණ්ඩු පක්ෂයේ මේ සංවිධායකතුමාටයි කියන ප්‍රශ්න විශ්ලේෂණය
කියලා. ඒකට ප්‍රශ්නෙට දවල් 12ට රැස් වෙනවා.
කමිටිය මේ පාර්ලිමේන්තුවේ
ප්‍රශ්නය කතා කරගනිමු.
So you have the power to intervene and see that
කමිටිය රැස්
වෙනවා. යුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙ පත් කරන්න අපිට ඕනේ කියලා.
හරි. පනත් කැටුම්පත් ඉදිරිපත් කිරීම පිළිගන්නේ.
යුතු න්‍යායපත්‍රයේ පළවෙනි අංකය යෝජනා කර
යුනිවර්සිටි කියෙම කවදාද ඔබතුම කියවන
ටයිටල් එක කියවන්න
ඉදිරිපත් කිරීම අද කරනු ලබන
බැංකු විශේෂ විධිවිධාන මහ බැංකුවේ निराකරණය කිරීමේ අධිකාරී බලය ප්‍රාග්ධනයට ද්‍රවශීලතාවට මුන්වත්භාවයට හෝ වෙනත් යම් කාලීන අවදානමකට යටත් බලපත්‍රලාභී බැංකුවක් නිරාකරණය කිරීම සඳහා මහා බැංකුව සහ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලැබිය හැකි නිරාකරණ ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සහතික කරමින් එවැනි බැංකුවක තැන්පත්කරුවන්ගේ සහ ණය හිමියන්ගේ යහපත සහතික කිරීම සඳහා එකී බැංකුව අඛණ්ඩ ව්‍යාපාරයක් වශයෙන් යළි පණ ගැන්වීම පිණිසද එවැනි බලපත්‍රලාභී බැංකු සඳහා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයක් සහ ගණන් බේරා වසා දැමීමේ ක්‍රියාවලියක් සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පතකි.
දෙවැනිවර කීම කවදාද?
අංක 2 සර්.
අයිමු අයිටම් 2.
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය. පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහාද පාර්ලිමේන්තු අයවැය නිලධාරියාගේ බලතල කාර්ය සහ කර්තව්‍ය නිශ්චිතව දැක්වීම සඳහාද සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම පිණිසද වූ පනත් කෙටුම් පතකි.
දෙවැනිවර කීම කවදාද?
අයිමෝ අයිටම් 3.
ගුවන් ප්‍රවාහන සංශෝධන 2018 අංක 29 දරන ගුවන් ප්‍රවාහන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
යුනිවර් කියෙම කවදාද?
එට දින.
යෝජනා පිළිබඳ දැනුම් දෙහා දිනට නියමිත කටයුතු. යෝජනා අංක 1 සිට
අද දින න්‍යායපත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂය අංක 1 හැර අංක 2 3 4 5 6 7 සහ 8 මම ඉදිරිපත් කරන අතර විෂය අංක 1 අද දින ඉදිරිපත් කරනු ලබන්නේ නැහැ. විවාදයේ මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු රංජිත් සිමල පිටිමැතිතුමා විසින් ආරම්භ කරනවා ඇත.
බොහොම ස්තුතියි. රංජිත් සිමල පිටිමැතිතුමා.
ගරු
ඕඩර් ප්ලීස් ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද චේයාර්.
ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ගැසට් මගින් හඳුන්වා දුන්න බදු නියමයන් 7ක් පිළිබඳ පැහැදිලි කිරීමට සූදානම්. ඊට පෙර විශේෂයෙන්ම ඊයේ දවසේ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවක් ඉදිරිපත් වුණා. උන්ගේ මාසික වාර්තාව හැම 21 වෙනිදාම ඉදිරිපත් වෙන ඒක ඉතාමත් වැදගත්. මේ රටේ මේ උද්ධමනය පිළිබඳ මොකද අපි දන්නවා, උද්ධමනය කියන වචනේ පහුගිය වර්ෂයේ ඉඳන් මේ වෙනකොට සාමාන්‍ය හැම කෙනා හැම තරාතිරමකම පුද්ගලෙක් කතා බහට ලක් කරන විවහාර වචනයක්. එතෙක් එක ආර්ථික විද්‍යානුකූල වචනයක් බවට පත් වෙලා තියෙනවා. උද්ධමනය කියන්නේ කවුරුත් වැඩි කතා කරේ නැහැ. හැබැයි මේ වර්ෂයක දෙහෙක කාලෙක ඉඳලා මේක සාමාන්‍ය විවහාරයේ තියෙන වචනයක්. බඩු මිල වැඩිවීමේ වේගය. අපි දන්නවා පහුගිය වර්ෂයේ ඇතිවුණු මහා දේශපාලන වියවුල් අරගල වෙනස් වීම මේ සියල්ලටම බලපාපු වචනයක් තමයි උද්ධමනය. මේ උද්ධමනය ගැන වාර්තාවක් ඊයේ දවසේ ඉදිරිපත් කරා විශේෂයෙන්ම ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. මොකද මේක කියලා තියෙන්නේ සැප්තැම්බර් මාසේ පහුගිය අවුරුද්ද තමයි අපේ රටේ වැඩිම උද්ධමන වේගය වාර්තා වුණේ. ලක්ෂමන උද්ධමනය සැප්තැම්බර් මාසේ වෙනකොට 73.7. මේක මේ අලුත් වාර්තාවේ තියෙනවා අප්‍රේල් මාසේ 33.6 දක්වා අඩු වෙලා තියෙනවා. හරි අඩකටත් වැඩිය මේ වේගය අඩු වෙලා තියෙනවා. ආහාර උද්ධමනය, ආහාර මිලදී ගැනීම සඳහා ජනතාව වැය කරන මුදලට ඒ ආහාර පැසට අපි කියන ආහාර වශයෙන් භාවිතා කරන තෝරාගත් ආහාර වර්ගවලට කළ වියදම 2022 සැප්තැම්බර් මාසේ 85.8. මේ ඊයේ වාර්තාවේ කියනවා 27.1 අඩු වෙලා තියෙනවා. ඒ වගේම ආහාර නොවන භාණ්ඩ සඳහා උද්ධමනය සැප්තැම්බර් මාසේ 2022 62.8. මේ ඊයේ වාර්තාවේ 39. මේක අපි මේ සභාවේ අවධානයට ගත යුතු සුවිශේෂී කරුණක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ රජයන් වෙනස් කරපු දැවැන්ත ප්‍රශ්නෙට ක්‍රමානුකූල පිළිතුරක් අද ලැබෙමින් පවතිනවා. අපි ලෝකයේ උද්ධමනයෙන් පස්වෙනි තැන ඉන්න රට කියලා අපිට මේ වාර්තාවක් ලැබුණා. ඒක කඩගාටුදායක වාර්තාවක්. හැබැයි එහෙම ඉඳලා අපි අද මේ තැනට ඇවිල්ලා තියෙන එක ගැන අපි මේ සභාවට වාර්තා කළ යුතුයි කියලා මම කල්පනා කරා. සෞඛ්‍ය සඳහා උද්ධමන වේගය 46.3 දක්වා අඩු වෙලා තියෙනවා. ප්‍රවාහන 27.9, අධ්‍යාපනය 21.6. විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය අඩුවීමට උද්දමන වේගය අඩුවීමට හාල් කරවල කිරිපිටි වියලි මිරිස් මිරිස් කුඩු ලොකු ලුණු පරිප්පු පාන් පාන් පිටි කුකුළු මස් මාළු බිත්තර ආදී මිල අඩුවීම මිල වැඩිවීමේ වේගය අඩුවීම උද්දමන කියන එක විශේෂයෙන්ම අපිට බලපාලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේ තව වැදගත් පණිවිඩයක් මේකේ තියෙනවා. ආහාර නොවන ද්‍රව්‍යවල උද්දමන වේගය අපි කිව්වා සැප්තැම්බර් මාස 22.62.8 දැන් 39 කියලා. මේකේ මොනවයින්ද මේ අඩුුනේ කියන කාරණාවේදී අපි සැලකිල්ලට භාජනය කළ යුතු විශේෂ කරුණක් තියෙනවා. මේක කියන ප්‍රවාහන වියදම අඩු වුණා, ඉන්ධන, සබන්, නිවාස කුලී, ගෑස් ඒවා හරි. හැබැයි ජලය සහ විදුලියත් අඩු වුණා කියලා කියනවා. දැන් කෙනෙක් මෙන් අහන්න පුළුවන් ජලය විදුලිය තාම වැඩි වුණා විතරනේ කියලා. හැබැයි මොකද්ද මේ වෙලා තියෙන්නේ? විශේෂයෙන්ම ජලය සහ විදුලිය කියන කාරණාව ඒකක පරිභෝජනය අඩු වෙලා තියෙනවා. අපි හැමදාමත් මේ විදුලි බිල හැම ගැන කතා කරද්දී අපි යෝජනා කරා මේ රටේ අපතේයමක් තියෙනවා, අහකෑමක් තියෙනවා, නොසලකා හැරීමක් තියෙනවා. අපි විදුලි බල්බයක් දැල්වලා ඒක මේ නිවන්න කල්පනා කරන්නේ නැහැ සමහර විට. ගෙදර අවශ්‍ය ප්‍රමාණයට වැඩි විදුලි බල්බ දැල්වලා තියෙනවා. ජලයත් එහෙමයි. දැන් මෙන්න මේ අපි නිතින් අර පිරිමැස්ම කියන කාරණාවට යොමු වෙලා තියෙනවා මේ ඇතුළත තත්ත්වයක්. හැම අයහපත් දෙයකම යහපත් පණිවිඩයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා තමයි මේ කාලෙදී ජලය සහ විදුලිය ඒකක පරිභෝජනය අඩු වෙලා තියෙනවා. දැන් සමහර කෙනෙකුට වෙන්න පුළුවන් තමන්ගේ අවශ්‍යතාවය පරිදි පාවිච්චි කරන්න බැරුව ප්‍රශ්නයක්. හැබැයි බොහෝ විට මෙතන මේ අඩුවීමට හේතුව තමයි අපි මෙතෙක් වැඩිපුර දැල්වූ විදුලි බුබුල අද නිවලා තියෙනවා. වැඩිපුර ඇරලා තිබුණු විනාඩිය වතුර කරාමේ අද වහලා තියෙනවා. ඉතින් මේවත් අපි රටක් හැටියට ඉදිරියට යද්දී සැලකිය යුතු කරුණු කියලා අපි හිතනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් තවදුරටත් මේ උද්දමනයේ අඩුවීම ගැන රජයක් හැටියට අපි කටයුතු කරගෙන යනවා. දැන් ඩොලරය රුපියල් 360 තිබිලා 300ට පහළට ඇවිල්ලා තියෙනවා. අපේ රටේ වෙළඳපොලේ තියෙන බාණ්ඩ වලින් 75%ක් එක්කෝ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ඍජුවම කරන ආනයනය නැත්නම් ආනයනිත අමුද්‍රව්‍ය පොහොර යොදාගෙන කරන දේවල්. එහෙමනම් මේ 118ක් 20ක් අතර ප්‍රමාණයෙන් ඩොලරේ අඩු වෙනකොට මීට වඩා වෙනසක් පාරිභෝගිකයට දැනෙන්න අවශ්‍යයි කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ වෙළඳහා තීරුබදු ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට පාරිභෝගික සේවා අධිකාරියත් එකතු කරගෙන මම දැනුම් දුන්නා අපිට සති දෙකවයි කෙටි කාලයක් තුළ පාසල් උපකරණවල මේ ඩොලරේ මිලට සාපේක්ෂව ඩොලරේ අගේ අඩුවීමට සාපේක්ෂව සාධාරණ ලෙස මේ බෑග් සපත්තු අඩු වෙලා තියෙනවා. ගොඩනැගිලි ද්‍රව්‍ය, සිමෙන්ති යකඩ විදුලි බඩු, ඒ වගේම ආහාර ද්‍රව්‍ය, ඖෂධ මෙන්න මේවා සාධාරණව ඩොලරේ අගේ අඩුවීමට සාපේක්ෂව අඩු වෙලා තියෙනවාද කියන එක අපි මේ සති දෙකකින් වාර්තාවක් කරගෙන ඊට මැදිහත් වීමට මුදල් අමාත්‍යාංශය වෙළඳ අමාත්‍යාංශයත් සම්බන්ධ කරගෙන බලාපොරොත්තු වෙනවා මේ උද්දමන වේගය තව දුරටත් අඩු කිරීමේ අරමුණින්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේ ගැසට් පත්‍රයන් මගින් හඳුන්වා දුන් බදු 7ක් පිළිබඳව මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක පැහැදිලිවම කියන්නේ මේවා මීට මාස කීපයකට පෙර සිට ක්‍රියාත්මක වෙන බදු. අලුතෙන් බදු ගැනීම මෙතන කිසිවක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. සාමාන්‍ය රජයකට මුදල් අමාත්‍යාංශයට ක්ෂණිකව බද්දක් හඳුන්වා දෙන්න අඩු කරන්න වැඩි කරන්න තියෙන උපකරණය තමයි ගැසට් එක. මේ ගැසට් එක මගින් මේක හඳුන්වා දුන්නාට පසුව නිශ්චිත කාලයක් තියෙනවා මේ පනත අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේක සම්මත කරගන්න ඕනේ මේ ගරු සභාවේ. ඒක තමයි මේ කාරණා හතක් පිළිබඳ අද සිද්ධ වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒකේ අංක 1 අපි ගත්තොත් විශේෂයෙන්ම අංක 2 අද වැඩසටහනේ 2011 අංක 18 වරායහා ගුවන්තොටුපළ බදු පනත යටතේ නියෝගය 2022/12/31 සිට මේක ක්‍රියාත්මක වුණේ ගැසට් එක ගැහුවේ. මේකේ අංකය 2012/67. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි 2023/1 අලුත් HS කෝඩ් වලට වෙනස් වුණා අපේ රේගු දෙපාර්තමේන්තුව. ලෝකයේ අවුරුදු 5න් 5ට ලෝක රේගු ආයතනය කරන වෙනස් වීම දෙදස් දෙකේ සිද්ධ වුණා අපිට 2003 මුල තමයි අපිට ඒකට අනුගත වෙන්න පුළුවන් උනේ රටේ ඇති වෙච්ච සිද්ධිත් එක්ක. මෙන්න මේකට වරහා ගුවන්තොටුපළ බද්ද මේකට ගැළපීම තමයි මේ කියන මේ ගැසට් එකෙන් සිද්ධ වෙන්නේ. ඊට අමතරව අයවැය යෝජනා කීපයක් මේකට ඇතුළත් කිරීමත් මේ ගැසට් එකෙන් සිද්ධ වෙනවා. අයවැය කියවද්දී ගරු ජනාධිපතිතුමා මෙහෙම යෝජනාවක් කරා. 62 එකේ කිව්වා පුනර්ජනනීය බලශක්ති යොදා ගැනීමෙන් විදුලි බලය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහාත් එයට අදාළ සූර්ය පැනල දේශීයව නිෂ්පාදන කිරීම දිරිගැන්වීම සඳහාත් සූර්ය බලශක්තිය නිපදවීමට යොදා ගන්නා පැනල සංයෝජිත වර්ගීකරණ කේතාංක 8541/10 හා ප්‍රතිවර්තක සංයෝජිත වර්ගීකරණ කේතාංක ආනයන කිරීමේදී දැනට අයකුණු ලබන වරාය ගුවන්තොටුපළ බදු ඉවත් කිරීමට යෝජනා කරමි. අද අපි මේක තමයි මේ යහපත් යෝජනාවක්. අපි දකිනවා හැම කෙනෙක්ම කියනවා විශේෂයෙන්ම මේ සූර්ය බල ශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන්න උදව් කරන්න. ජනාධිපතිතුමා අයවැය යෝජනාවත් කිව්වා. මෙන්න මේක ක්‍රියාත්මක කරන්න තමයි අද මේ අපි ගැසට් පත්‍රය මේ ගරු සභාවේ අනුමත කරගන්න කටයුතු කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊළඟ අංකය අද න්‍යාය පත්‍රය අංක 3ට තියෙන්නේ 1989 අංක 13 නිෂ්පාදන බදු වරහන් ඇතුළු විශේෂ විධිවිධාන පනතේ යටතේ අපි 2022/12/31 ගැසට් පත්‍රයක් නිකුත් කරා අංකය 2312/68. මේකෙත් බලාපොරොත්තු වෙන එකක් තමයි අර අපි වෙනස් කරා කිව්ව රේගු සංකේතාංක වලට HS codes වලට අනුව මේ නිෂ්පාදන බදු වෙනස් කිරීම. මේක එක කාරණාවක්. මේක දෙවැනි කාරණාව අයවැය ප්‍රතිපත්තිමේ තීරණ කීපයකුත් මේ මතම වෙනස් කිරීම. අපි අයවැයේදී තවත් කියපු කාරණාවක් මුදල් අමාත්‍යතුමා හැටියට ජනාධිපතිතුමා #42 තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්නේ ශේෂපත්‍ර ශක්තිමත් කිරීමේ එක් අධ්‍යයනයක් ලෙස චීන එක්සිම් බැංකුවෙන් රජය ලබා ගන්නා ලද සහ මීට පෙර ලංකා විදුලි බල මණ්ඩලයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ ණය ලෙස වර්ගීකරණය කර තිබූ ණය 2021 දෙසැම්බර් මාස අවසාන වන විට මධ්‍යම රජයේ ණය ලෙස හඳුනාගනු ඇත. අපකර මත ලබා ගන්නා ලද ලංකා කණිතෙල් නීතිගත සංස්ථාවේ විදේශ ණයද 2022 දෙසැම්බර් මාස අවසාන වන විට මධ්‍යම රජයේ ණය ලෙස හඳුනාගනු ලබනවා. කණිතෙල් නීතිගත සංස්ථාවේ ශේෂපත්‍රය නිරවුල් කිරීම සඳහා ගත්ත තීරණයක් ඔවුන්ගේ ණය තිබුණා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඇමරිකානු ඩොලර් බිලියන $2.4 billion ණයක් තිබුණා මේ කණිතෙල් නීතිගත සංස්ථාවේ ලංකා බැංකුවට $1.4 billion බිලියන එකක් මහජන බැංකුවට. මෙන්න මේ ණය සියල්ල මුදල් අමාත්‍යාංශය බාරගත්තා. මුදල් අමාත්‍යාංශය බාරගත්තට පස්සේ මේ පියවා ගන්න අවශ්‍ය මුදල් අමාත්‍යාංශයට ඒ සඳහා ඉන්ධන ලීටරයකට ₹25 බද්දක් හඳුන්වා දෙනු ලැබුවා. මේක මේ අද හඳුන්වා දෙන්න හැම නෙවෙයි. මේට මාස ගන්නා විදිහ දැනට ක්‍රියාත්මක නැත්නම් කෙනෙක් ආයේ ඩීසල් මිල නැගීද කියලා නෑ. මෙහෙම එක ක්‍රියාත්මකයි. මීට කලින් අපි මේකෙන් බලාපොරොත්තු වෙනා ගරු නියෝජ්‍ය කතානායකතුමනි වර්ෂයක ₹90 billion අපි අර බාරගත්ත ණය මුදල ගෙවා ගැනීම සඳහා භාණ්ඩාගාරයේ ₹90 billion ගන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙදිත් අපිට මේ billion 90ම ගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේක මම මේ ගරු සභාවට පෙන්ලා දෙන්න කැමතියි. දැන් අපේ මේ QR කේතේ අනුව ඉන්ධන නිකුත් කිරීමත් එක්ක මේ ඉලක්ක සමහරට වෙනස් වෙන්න පුළුවන්. මොකද 2022 ජනවාරි සිට අප්‍රේල් වෙනකල් මාස 4ත් එක්ක මම සාපේක්ෂව බැලුවා 2023 ජනවාරි සිට අප්‍රේල් කාල සීමාවේ පෙට්‍රල් භාවිතය පෙට්‍රල් විකිණීම 26.4%කින් අඩු වෙලා තියෙනවා. මේ QR කේතේ පාවිච්චි කිරීමත් එක්ක ඩීසල් භාවිතය මේ මාස 4 2022 පළවෙනි මාස 4ට සාපේක්ෂව 2023 පළවෙනි මාස 4 ඩීසල් භාවිතය 42.4%කින් අඩු වෙලා තියෙනවා. මේවත් අපි ගන්න ඕනේ කාරණා නියෝජ්‍ය කතානායකතුමනි. දැන් අපි මේ කාරණාව තුළ මේ රටේ අත්‍යවශ්‍ය ප්‍රවාහනය පවත්වාගෙන යනවා. එතකොට මේ 120ක් 140ක් අඩුවෙද්දී අපිට මේක පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. මම මේ ගරු සභාවට කියන්නේ ඒකයි. ඒ කියන්නේ අපි අනවශ්‍ය සඳහාත් මේ විදේශයන්ගෙන් ඉන්ධන පාවිච්චි වුණාද? අපි අනවශ්‍යකම සමහර විට සමහර කෙනෙක්ගේ අවශ්‍යම ගමන් බිමන් කැපිලා ඇති QR කේතේ නිසා. හැබැයි යම් ප්‍රමාණයක් තියෙන පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි තරම් නොහිතා අනවශ්‍ය නැත අත්‍යවශ්‍ය නොවන දේ සඳහා මේ විදේශයෙන් ගේන ඉන්ධන පාවිච්චි කරමින් ගමන් බිමන් ගියාද කියලා අපි කාටක් තව වතාවක් හිතන්න අවශ්‍ය දත්තයක් තමයි මම පෙන්නලා දෙන්න උත්සාහ කරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක අපිට බද්ද අඩුවේ බද්ද අඩු වුණත් මේ වගේ අපි කල්පනා කරන්න අවශ්‍යයි 142ක් භාවිතයේ අඩුවේදී ඩීසල් භාවිතයේ මේ මාස හතරේ මේ රටේ ප්‍රවාහනය සිද්ධ වෙනවා. එහෙනම් අපි නැවත හිතන්න කොතන හරි අවස්ථාවක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊට අමතරව අපි සිගරට් නිෂ්පාදන බද්ද වැඩි කරන ලැබුවා මේ ගැසට් එකේ යටතේම. මේ විශේෂයෙන්ම අපි සිගරට් වර්ගීකරණය කරලා තිනවා. සිගරට් වර්ගීකරණය කරන්නේ සිගරට්ුවේ දිග අණුව මිලිමීටර් 60ට අඩු සිගරට් සඳහා අපි බද්ද 198කින් වැඩි කරා. මොකද ඒක තිබුණේ ඒක ටිකක් මේ විශේෂයෙන්ම ඒක ප්‍රශ්නයක් තියෙනවා ෆිල්ටරයක් රහිත මේ සෞඛ්‍ය පැත්තේ බලපුවාම වඩාත් ප්‍රශ්නකාරී. ඒ නිසා අපි ඒකේ තිබුණු මිල වැඩි කිරීම සඳහා 198කින් බද්ද වැඩි කරා. ඊළඟ මිලිමීටර් 60 67 අතර අපි 120කින් වැඩි කරා. 67 72 අතර 120කින් වැඩි කරනු ලැබුවා. 72 84 අතරත් 120කින් වැඩි කරා. 84ට වැඩි 120කින් වැඩි කරනු ලැබුවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ තුලින් විශේෂයෙන්ම සිගරට් අඩවිය මෙන්න මේ වගේ අඩු වෙලා තියෙනවා. අර මේ මිලිමීටර් 60ට අඩු සිගරට් 115.6කින් මේ පළවෙනි මාස හතරේ මම කියන්නේ 2023 2022ට සාපේක්ෂව 15.6ක් අඩු වෙලා. ඊළඟ වර්ගයේ 155ක් හරි අඩකින් භාවිතය අඩු වෙලා තියෙනවා ඒ වර්ගයේ සිගරට්ස් වල. ඊළඟ වර්ගයේ 113.2ක්. ඊළඟ වර්ගයේ 19.8ක්. පොදුවේ 2022 වර්ෂයට සාපේක්ෂව මේ මිල වැඩි කිරීම එක්ක 2023 මුල් මාස හතර ගත්තොත් සිගරට්ස් භාවිතය 112.4කින් අඩු වෙලා තියෙනවා. හැබැයි මිල වැඩි කිරීම එක්ක අපේ ආදායම අඩු වෙලා නැහැ. ඒක ඉතින් වැදගත්. මේ දුම්කොළ මත්ද්‍රව්‍ය භාවිතය ගැන විවිධ ආකාරයෙන් මේ විරෝධය දක්වන කෙනෙක්ට හොඳ පණිවිඩයක්. රාජ්‍ය ආදායම රැක ගනිමින් සිගරට් භාවිතය මේ මාස හතරේ 112.4කින් මේ බද්ද වැඩි කිරීම නිසා අඩු කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. මොකද අපි මත්ද්‍රව්‍ය දුම්මැටි මේවා කිසි දවසක ප්‍රවර්ධනාත්මක අදහසකින් බද්ද පනවන්නේ නැහැ. අපි බද්ද පළවෙනි අරමුණ තමයි මේ භාවිතය පාලනය කිරීම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊගාවට එන්නෙත් නියෝජ්‍ය කතානායකතුමනි, ඊට ඉතා ළඟින් යන කරුණක් විශේෂයෙන්ම සුරාබදු ආඥා පනත යටතේ නිවේදනය 2022/12/31 ගැසට් එකෙන් මේ ගැසට්ේ අංකය 2312/70 උද්ධමනයට සාපේක්ෂ සුරාබදු සංශෝධනය කිරීම. අපි ලංකාවේ භාවිතා කරන සියලුම සුරා වර්ග දේශීය විදේශීය ඔක්කොටම 20%ක ටැක්ස් එකක් හඳුන්වා දෙනු ලැබුවා. මේකෙන් අපිට මේ අලුත් අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ කියනවා මේ ඇබ්බැහියූ පාරිභෝගික භාණ්ඩ හැටියට, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇබ්බැහියූ පාරිභෝගික භාණ්ඩයක මිල වෙනස් වුණත් අලුතෙන් බද්දක් හඳුන්වා දුන්නත් බොහොම කැටි කාලෙකින් එහි ඉල්ලීම යථා තත්ත්වයට පත් වෙනවා. හැබැයි මේ ආර්ථික විද්‍යාත්මක න්‍යාය අපි දැක්ක වෙනස් වුණා මෙන්න මේ 120 වැඩි කිරීමේදී. 2022 මුල් මාස හතරේ අපේ ආදායම වුණේ රුපියල් මිලියන 61,892 සුරාබදු වලින්. 2023 මුල් මාස හතරේ අපේ ආදායම රුපියල් මිලියන 57,209යි. 107.4කින් මේ මිල වැඩි කිරීමත් එක්ක සුරා භාවිතය අඩු වුණා ලංකාවේ. නීත්‍යානුකූල සුරාව. අපේ ඉලක්කගත ආදායම අනුව බැලුවොත් මේ අවුරුද්ද මේ මාස කීපය තුළ 30%ක ආදායම අඩුවීමක් අපිට තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. අපි දැක්ක සාමාන්‍ය මාර්තු මාසේ තමයි ලංකාවේ සුරා නිෂ්පාදනය නීත්‍යානුකූල සුරා නිෂ්පාදනය වැඩිම වෙන්නේ. 60%ක් විතර වැඩි වෙන මාර්තු මාසේ. ඇයි අප්‍රේල් උත්සව සමයට අවශ්‍ය නිෂ්පාදනය. හැබැයි මේ සැරේ ඒ 60% වැඩිවීම කැපී පෙනෙන ලෙස 20%කට වැඩිය පහතට ආවා. ඉතින් මේකෙන් සවදුරටත් බැලුවොත් මිලිලීටර් 180 අපි කියනවා මේ සාමාන්‍ය එදිනෙදා අඩු ආදායම් ලාභය පාවිච්චි කරන මේ සුරා පානය කරන්න කියනවා නෙවෙයි. නමුත් ඔහු පාවිච්චි කරන කාලේ බෝතලේ මේවා නිෂ්පාදනය සාමාන්‍ය ඉලක්කයේ 130 කින් අඩු වෙන 143 කින් අඩු වුණා. මෙන්න මෙතන ගැන අපිට හිතන්න වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක අඩු වීම හොඳයි. සුරාව පාලනය කරන්න ඕනේ. හැබැයි මේ අඩු වීම යොමු වෙන්නේ නීත්‍යානුකූල නොවන පානයක් සඳහා නම් රාජ්‍ය ආදායමත් නැ මේ රටේ තියෙන මේ රෝගීන් බවට පත්වීමට තියෙන කිසිදු පාලනයක් නැති පානයක් තමයි එතන යන්නේ. ඉතින් මේක ගැන කල්පනා කළ යුතුයි. මේ ගැන විශේෂ සාකච්ඡා වටයක් යනවා. නමුත් දැන් සමහරුන් කියන නිසා මේක අපිට මිලාඩු කරන්න බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. බොහෝ අය කියනවා මේ මම දැක්ක පහුගිය සතියේම සමාජ මාධ්‍ය ජාලාවල ගියස් සුරා මිල අඩු කරන්න රජයේ සූදානම්. නෑ, අපිට අඩු කරන්න බෑ. අපි බැඳිලා ඉන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම රටක උද්ධමන වේගයට සමානව මේ සුරා බදු වැඩි කළ යුතුයි කියන නියමයක් තියෙනවා. අපි මේ අපි ඇති කරන සියලු එකඟතාවයන් වල ඒක තියෙනවා. නැත්නම් මේ අනිත් බඩු වැඩි වෙද්දී අනිත් ඒවා ඉහළ මිලක තියෙද්දි සුරාව අඩු කිරීමේ සාධාරණ ක්‍රමවේදයක් රජයකට නැහැ. හැකියාවක් නැහැ. හැබැයි අපි හොයන්න ඕනේ මේ අඩු ආදායම් ලාභී පාරිභෝගිකයා මෙතනින් මිදිලා යන්නේ මේ වෙනත් නීත්‍යානුකූල නොවන සුරා වෙළඳපළකට නම් අපි මොකද්ද මේකට ගත යුතු පියවර කියලා වෙනත් විකල්පී යෝජනා රාශියක් තියෙනවා. අපි මේ දවස්වල ඒක කතා බහට ලක් කරගෙන යනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ හැම දෙයක් දිහාම ප්‍රායෝගිකව ඔයා බලලා උත්තර හිමේ වගකීමක් අපිට තියෙනවා කියලා අපි කල්පනා කරනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම ඊළඟ ගැසට් එක 1999 අංක 8 දරන දුම්කල බදු පනත යටතේ නියෝගය. මේකත් අපි 2021 දෙසැම්බර් 31 මේ නිකුත් කළේ. අංකය 2012/71. අපේ රටේ දුම්කල බදු පනත 1999 ඉඳන් ක්‍රියාත්මක වුණා. මේ දුම්කල බදු පනතේ පැහැදිලිව සඳහන් වුණා නියෝජ්‍ය කතානායකතුමනි බීඩි සඳහාත් බද්දක් අය කළ යුතුයි කියලා. හැබැයි අවුරුදු 24ක් මේක ක්‍රියාත්මක වුණේ නැහැ. 2023 අයවැය යෝජනාවක් හැටියට ගෙනා මෙන්න මේ යෝජනාව විශේෂයෙන්ම 34-5 යෝජනාව 23 අයවැය ලේකනේ බීඩි මත බද්ද. බීඩි කර්මාන්තය විධිමත් කිරීම හා බීඩි භාවිතයෙන් වැළකීමට ජනතාව පෙළඹවීම සඳහා බීඩියක් මත රුපියල් 2 බද්දක් පැනවීමට යෝජනා කරනවා. ඊට අමතරව සහතික හා බලපත්‍ර ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තුද වැඩි කරනු ලබනවා. අපිට දැන් සමහරු මේකට තර්ක කරනවා බීඩි පාවිච්චි කරන්නේ ඉතාම අඩු ආදායම් ලාභය. ඒ කොහොම වුණත් මත්පැන් දුම්වැටි මේවා සඳහා අපිට ප්‍රවර්ධනාත්මක යෝජනා ගේන්නවත් ක්‍රියාත්මක කරන්නත් බෑ නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් අපි රුපියල් 2ක මේ ටැක්ස් එකක් හඳුන්වා දුන්න බද්දක් අපි ඉලක්ක වෙන රුපියල් බිලියන 2ක් හොයන්න. හැබැයි මට සුරාබදු දෙපාර්තමේන්තුව කියනවා මේක රුපියල් බිලියන 10කට යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් තියෙනවා මේ බදු නැත්නම් මේක බදු සැඟවුණු නිෂ්පාදනයක්.
රාජිත ඇමතුම රාජසේන අර්ථමැතුම.
ඔව් ඔව් මන්ත්‍රීතුමනි,
මයික් එක දෙන්න. මේ දුම්කොළ බද්ද ගහනකොට දැන් අපේ රජය අපි කරේ මොකද, අපි ප්‍රතිශතයක් ගැහුවේ 90%ක් ගැහුව ලෝකේ තියෙන විශාලම බද්ද අපි දුම්කොළ සමාගමට. හරි, එතකොට ඒගොල්ලෝ මොන මිල වැඩි කරත් අපිට 90%ක් බදු වෙනවා. දැන් අපේ රජයෙන් පස්සේ දැන් මේ රජය පැමිණිලා තමුන්නාසේලා දෙකටම දැන් තමුන්නාසේ දැනුත් කියන්නේ රුපියල් 2ක බද්දක් ගහනවා. රුපියල් 2ක බද්දක් ගැහුවාම ඒගොල්ලෝ රුපියල් 2ක බද්දක් රුපියල් 2කින් වැඩි කරනවා. එහෙම නෙවෙයි, ප්‍රතිශතයකින් බද්ද ගහන්න. එතකොට හැමදාට මේ බද්ද තියෙනවා ඒගොල්ලෝ කීයක් වැඩි කරා 90%ක් 100ට කීය හරි ඒ ප්‍රතිශතය ආණ්ඩුවට හම්බ වෙනවා.
මේ සියලුම කරුණු පිළිබඳ මම මේ අවසානයට එන්නම්. අපේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා මොකද අපිට ආදායම වැඩි කර ගැනීමේ ලොකු අභියෝගයක් තියෙන කාලයක්. ගරු මේ මන්ත්‍රීතුමා කිව්ව කාරණා පිළිබඳවත් අපි මේ දිනවල ගැඹුරු සාකච්ඡාවක යෙදිලා ඉන්නවා. නිසියාකාර මේ නියමිත බදු මුදල රජයට ලබා ගැනීම පිළිබඳව මම කිව්වේ මේ බීඩි නිෂ්පාදනයට අය කරන බද්ද පිළිබඳව. ඒ වගේම මේ චෝදනාවක් තිබුණා මේ බීඩියට රුපියල් 2ක් ගහලා සිගරට් වලට අපි ගහලා නැහැ කියලා. නමුත් පැහැදිලිවම කියන බීඩියට බීඩි වලට මේ ආදේශන වෙන සිගරට් එක තමයි මම අර කලින් සඳහන් කරේ ෆිල්ටරේ රහිත සුදු සිගරට් එක කියන එක. බීඩියට රුපියල් 2ක් ගහලා අපි සුදු සිගරට් එකට 98කින් රුපියල් 14ක බද්දක් අපි හඳුන්ලා දුන්නා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපිට මේකේ විශේෂයක් නැහැ, කම්පැනියක් කියලාත් නැහැ, සාමාන්‍ය කෙනෙක් කියලාත් නැහැ. හැබැයි රජ ආදායමක් හොයාගන්න ඕනේ. එතෙන්දි දුම් වැටි සහ දුම්කොළ පැත්ත පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කරන්න හැම රජයකටම සිද්ධ වෙලා තියෙනවා. මොකද මේවා ප්‍රවර්ධනාත්මක දේවල් නෙවෙයි. ඒ නිසා රජයක් හැමදෙම 165ක් 70ක් 80ක බද්දක් මේවන් අපි හැම රජයක්ම ගන්නවා. නිසා අපිට විතරක් එතනදී වෙනස් වෙන ක්‍රමයක් නැහැ කියන එක පැහැදිලිව කියන්න අවශ්‍යයි නියෝජ්‍ය කතානායකතුමනි. ඊළඟ එක 2006 අංක 12 දරන මුද්දර ගාස්තු විශේෂ විධිවිධාන පනත. අප්‍රේල් මාසයේ 3 වෙනිදා මේක හඳුන්ලා දුන්නේ 2326 ඇල ඉරක් 2. රජයේ පාර්ශ්වකරුවෙකු වන ගිවිසුමකට අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ බලප්‍රදේශ සීමාව තුළ ඕනෑම ඉඩමක් බදු දීමක් සම්බන්ධයෙන් බදු වාරික හෝ කල්බදු කුලිය ප්‍රතිෂ්ඨාව බදුකරු විසින් අදාළ වන පරිදි රජයට හෝ එකී කොළඹ වරායට නගර ආර්ථික කොමිෂන් සභාවට මුදලින් ගෙවිය යුතු නොවන අවස්ථාවක එවැනි බදු දීමනාවකට අදාළ ඕනෑම සාධන පත්‍රයක් මත වන මුද්දර ගාස්තුවෙන් නිදහස් කර. මේක කියන්නේ මේ කොළඹ වරාය නගරයේ මූලික බදු දීම. ඒ කියන්නේ රජයෙන් හෝ කොමිෂන් සභාවෙන් ගන්න බදුවක් හැර ඒක ඇතුලේ සිද්ධ වෙන ගනුදෙනු වලදී සිද්ධ ඕනෑම මේ සහතිකයක් සඳහා මුද්දර ගාස්තු අය කිරීම අපි නිදහස් කරලා තියෙනවා. මේකේ මේ සරල අරමුණ තමයි කොළඹ වරාය නගරයේ වැඩි වැඩියෙන් ආයෝජකින්ට මේ ආකර්ෂණීය ස්ථානය බවට පත් කිරීම. ඊට අමතරව 7 වෙනි ගැසට් එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2021 අංක 19 ශ්‍රී ලංකා සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව පනත සුරකුම්පත් ගනුදෙනු වැඩි කිරීම. මේකත් ආයෝජන ප්‍රවර්ධන සඳහා වෙන කාරණාවකදී යම් කිසි රජයේ ගාස්තුවක් අය කර ගැනීම 2023/1/26 ක්‍රියාත්මක වුණේ 2016/31 ගැසට් එකෙන් කෙටි කාලීන අය සුරකුම්පත් ගනුදෙනු වලදී 100.0006ක සෙස් බද්දක් පැනවීම තමයි මේකෙන් යෝජනා වුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊළඟ කාරණාව විශේෂයෙන්ම 2003/25 දරන මුදල් පනතේ දෙවැනි වගන්තිය යටතේ නියමයන් නිකුත් කර 2002 දෙසැම්බර් 9 වෙනි දින අංක 2309/37 දරන ගැසට් නිවේදනයේ 5 දක්වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලදී. මේක 2003/25 දරන මුදල් පනත යටතේ ක්‍රියාත්මක වුණු මේ ගැසට් එකක්. December 9/2309/37 අපගමන බද්ද සීමා කිරීමක්. අනිකුත් ආසියානු ගුවන් තොටුපළ සමග තරංකාරීත්වයක් ඇති කිරීමේ අරමුණෙන් ජාත්‍යන්තර ගුවන් සමාගම විසින් මෙහෙයුම් ලබන කටයුතු ආරම්භ කරන දින සිට වසර 2ක් සඳහා මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ගුවන් යානයකින් ශ්‍රී ලංකාවෙන් පිටත් වන සෑම තැනෙක් සඳහාම අය කරනු ලබන ඇමරිකානු ඩොලර් 60ක අපගමන බද්ද සම්පූර්ණ නිදහස් කිරීමට සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අපි පිළිගත්තා. මේකෙන් ඔබතුමාගේ දකුණු පළාතට මේ ගුවන් තොටුපළේ පුළුවන් තරම් ප්‍රවර්ධනය කිරීම. දැන් කටනායක යන කෙනෙකුට අය වෙන ඩොලර් 60 අපි දකුණ යන කෙනෙකුට අය කරන්නේ නැහැ. වර්ෂ 2ක කාලයක් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ගුවන් තොටුපළ තවදුරටත් ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කරලා කටයුතු කිරීමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි දැන් මේ කතා කරු ඔක්කොම මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ මේ ආදායම ප්‍රවර්ධනය කිරීම සහ ආදායම් ප්‍රවර්ධනය කිරීම තුළින් මේ ජනතාව හැසිරවීම බද්දක එක කාරණාවක්. එකක් අපි ආදායම ගන්නවා, අනිත් පැත්තෙන් ජනතාවට පණිවිඩයක් දෙනවා. දැන් අපි කියේ අපි මත්පැන් සඳහා 120ක් අය කරලා අපි දෙන පණිවිඩය තමයි මත්පැන් බොන්න උනන්දු වෙන්න එපා. බීඩියනුත් එහෙම තමයි අපි කියන්නේ. ඉතින් මේ එක පැත්තකින් ආදායම් උපයා ගන්නවා, අනිත් පැත්තෙන් ජනතාවට පණිවිඩයක් දෙනවා. තවත් පැත්තකින් අපි මේ ධෛර්යමත් කිරීමේ අධෛර්ය කිරීමේ පණිවිඩ දෙන අතරේ ධෛර්යමත් කිරීමේ පණිවිඩයක් දෙනවා. දැන් මේ මත්තල ගුවන් තොටුපළ පිළිබඳව අපි දීලා තියෙන ධෛර්යමත් කිරීමේ පණිවිඩයක්. මෙන්න අපි ඔයගොල්ලන්ගෙන් ගන්නෙ නැහැ. කරුණාකරලා මේ ගුවන් තොටුපළෙන් යන්න. ඉතින් මේ බදු නිසි පරිදි කළමනාකරණය කරන්න මේ යුගයේ අපි උපරිම වෙහෙසක් ගන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අර මේ අපේ හිටපු අමාත්‍යතුමා කිව්වා වගේ බොහෝ තියෙනවා බදු දැලේ හිල් මේ හදාගන්න හරි පහසුයි මේ මේවට හරි දක්ෂයෝ ඉන්න ඕන තරම් ලෝකෙත් එහෙමයි අපෙත් එහෙමයි ඒ නිසා අපි මේ දිනවල අපිට ලොකු අභියෝගයක් තියෙනවා අපේ රටේ ප්‍රාථමික හිගය ධන තැනකට ගෙනියන්න අපිට නුදුරු අනාගතයේ ලොකු අභියෝගයක් තියෙනවා අපේ රාජ්‍ය ආදායමෙන් වියදම පොලී නොවන නැත්නම් ණය නොවන වියදම අඩු කර විට ධන තැනකට ගෙනියන්න අපි දැන් ඍණ තැනක ඉන්නේ මෙන්න මේකෙදි අපිට අපේ ආදායම වැඩි කර ගැනීමේ ලොකු අභියෝගයක් තියෙනවා ගරු මේ නියෝජ්‍ය කතානායක තුමනි හැබැයි මේ ආදායම වැඩි කරනවා කියලා ආයේ අපි අලුතෙන් බදු හදනවා දීලා මේ බදු ගෙවන කෙනාම හිර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒකත් ඉතාම පැහැදිලිව කියන්න ඕනේ නැත්නම් ආදායම වැඩි කරනවා කියනකොටම එහෙන්න වෙන පණිවිඩයක් හැබැයි අපි අපි බලන්නේ මේ බදු හැබෑවටම ගෙවන කෙනාගේ පීඩනය අඩු කරමින් අපේ බදු පදනම තවදුරටත් පුළුල් කරන්න දැන් අපි කිව්වා පහුගිය අයවැයලේකනේදී මේ රටේ අවුරුදු 18 වැඩි සියලු දෙනාට බදු ලිපිගනුවක් විවෘත කරනවා කියලා දැන් ඒකේ මූලික අදියර හැටියට මේ අපි දන්න සමාජ ප්‍රජාව බැලු බැල්මටම අපි හඳුනාගත් ප්‍රජාවක් ඉන්නවා ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි බද්දක් ගෙවන්න පුළුවන් අය. අපි සූදානම් පළවෙනි අදියරේදී ඔවුන්ට බදු ලිපිගණුවක් හඳුන්වා දෙන්න. වෛද්‍යවරු වෙන්න පුළුවන්, නීතිඥ මහතුරු වෙන්න පුළුවන්, උපදේශක පන්ති ගුරුවරුන් වෙන්න පුළුවන්. මේ වාගේ කැපිපෙන ප්‍රජාවන්ට පළවෙනි අදියරේදී අපි සූදානම් බදු ලිපිගණුවක් හඳුන්වා දෙන්න. දෙවැනි අදියරේ හැටියට සියලු දෙනාටම බදු ලිපිගණුවක්. ඒක අදහස් වෙන්නේ නැහැ සියලු කෙනාම ආණ්ඩුවට සල්ලි ගෙවන්න ඕනේ කියලා. සමහර කෙනෙකුට ආණ්ඩුවෙන් ගෙවන එකත් සටහන් වෙන්නේ ඒකේ. ලෝකෙ දිනු රටවල එහෙමයි. ඉතින් අපි මේ අදියරේ දැන් සූදානම් එතකොට විශේෂයෙන්ම අපේ අවධානය යොමු වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ දවස්වල මුදල් අමාත්‍යාංශයේ මේ රාජ්‍ය ආදායම් පැත්තේ සියලු දෙනා එකතු වෙලා වාර්තාවක් සකස් කරනවා අපි බලාපොරොත්තු වෙනවා ජූනි මාසේ පළවෙනිදා ජනාධිපතිතුමාගේ වෙලාවක් කරන් තියෙනවා අපි මේ වාර්තාව ඉදිරිපත් කරන්න ඉදිරි වර්ෂ පහක් හයක් සඳහා වූ ආදායම් ප්‍රවර්ධන සැලැස්ම අර මම කිව්වාගේ ඒකේ පළවෙනි අංකය තමයි බදු පදනම පුළුල් කිරීම ඒ පදනම පුළුල් කිරීම සඳහා දැන කිරීම සමගම අපි අනිත් බලාපොරොත්තු තමයි දැනට බදු ගෙවන්නන්ගේ තියෙන පීඩනය ක්‍රමානුකූලව අඩු කිරීම. පදනම පුළුල් වෙනකොට ඉලක්කවල ළඟා වෙනකොට අපිට පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් තියෙන පීඩනය අඩු කරන්න. විශේෂයෙන්ම කාර්යක්ෂම සහ මාර්ගගත පහසුකම් වැඩි
දියුණු
කාර්යක්ෂම සහ මාර්ගගත පහසුකම් අපි දෙන විශේෂ අකාර්යක්ෂමතාවයන් ඕන තරම් හඳුනාගත්ත. මේවා සියල්ලටම අපි ප්‍රායෝගික පිළිතුරු. මොකද අපිට මේ සමහර ඒකපාර්ශ්වික පිළිතුරු තියෙන ඕන දෙයක් ගැන. බැලු බැල්මට අපි කියනවා මෙච්චරක් ආය වෙලා නැහැ මෙච්චරක් මේ චෙක්පත් අගරු වෙලා තියෙනවා. හැබැයි මේවට මේ ප්‍රායෝගිකව හොයන්න නැහැ පිළිතුරු තියෙනවා. මෙන්න මේවා හොයන්න තමයි අපි වෙහෙස වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම අපේ මාර්ගගත පහසුකම් අපි දැන් රැමිස් ව්‍යාපෘතිය අවුරුදු 10ක් තිස්සේ දිගට දිගට ඇදෙනවා. ඉතින් මේක මහා චෝදනාවක් හැටියටත් නගිනවා. හැබැයි චෝදනාව අපි ඔක්කොම බෙදා ගන්න ඕනේ. මොකද්ද චෝදන මේක කල්යන්න පළවෙනි හේතුව? අපි මේ මේක යෝජනා කරලා මේක ක්‍රියාත්මක කරලා දෙවතාවක් අපි අලුත් බදු පනත් ගෙනල්ලා හඳුනා දෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අලුත් බදු පනතක් ආව කියන්නේ මේ තොරතුරු සාක්ෂණ පද්ධතියම ඊට ගැලපෙන්න ආය වෙනස් වෙන්න ඕනේ. එතන ඉඳන් අපි කියනවා අපි දෙගොල්ලෝ මේක කරලා තියෙනවා. අපි එතන ඉඳන් කියනවා මේක අවුරුදු 10ක් ගියා. ඇයි මෙච්චර කල් ගියේ? මේක නිලධාරීන්ටවත් කියන්න බෑ. අපේ ප්‍රතිපත්තිමේ තීන්දුව වල නිතර නිතර වෙනස් වීම තුළ මේ වගේ දේවල් වෙලා තියෙනවා. ඉතින් අපි මේවට පිළිතුරු හොයමින් කටයුතු කරනවා ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි. අපි බලාපොරොත්තු වෙන්නේ මේ දැන් මේ අපේ කමිටු ගණනාවකින් අපිට තොරතුරු ලැබෙනවා. පාර්ලිමේන්තු කමිටු රාශියකින් අපිට තොරතුරු ලැබෙනවා. ජනතාවකින් ලැබෙනවා. මේ සියල්ලම එක තැනකට අරන් මේ වார்த்தාව සකස් කරන්නයි අපි උත්සාහ කරන්නේ. මේ මූල්‍යමය ප්‍රතිපත්තිය නැත්නම් රාජ්‍ය ආදායම් පිළිබඳ ප්‍රතිපත්තිය මින් පස්සේ වර්ෂ ගණනාවකට කවුරු මේ වකීම් බාරගත්තත් එක ගමනක් යන්න පුළුවන් විදිහට සකස් කරලා දෙන්න. මොකද අපිට වෙලා තිබුණේ අර මම කිව්ව හොඳම උදාහරණය තමයි රැමිස් ව්‍යාපෘතිය. අවුරුදු 10ක් පරක්කු වෙලා බිලියන ගාණක් වියදම් කරලා අපි හැමදාම ඇගිල දික් කරගන්නවා. ඇයි අවුරුදු 10 ගියේ? අවුරුදු 10 ගියේ අපි මේක මැදක් යනකොට අපි අලුත් බදු පනතක් ගේනවා. ඒ බදු පනතට ගැලපෙන විදිහට මේකේ තියෙන දත්තයන් වෙනස් කරනකොට ආයෙ බදු පනතක් ගේනවා. ගෙනල්ලා අපි ගෙන අවුරුදු 10ක් පරක් වුණා. මොකද හේතුව? හේතුව ඒක තමයි. වෙනත් අකාර්යක්ෂමතා ප්‍රශ්න තියෙන්න ඇති. හැබැයි ප්‍රධාන කරුණ අපේ ප්‍රතිපත්තිමය එකඟතාවයක්. නොසෙල්ලෙන ප්‍රතිපත්තියක් මූල්‍ය රාජ්‍ය ආදායම් පැත්තෙන්වත් නොතිබීමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපි මේ ජූනි 15 වෙනිදා ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන වාර්තාව අපි බලාපොරොත්තු වෙනවා තවත් පැත්තක් නීති ආවත්කාලීන කරන්න. දැන් සුරාබදු නීතිය 1913 දාස් ගානක සුරාබදු නිවේදන එකතු වෙලා අර ලොකු මේ බරපතල රෝගියෙක්ගේ මේ පැලස්තර වලින් වැහිච්ච රෝගියෙක් වාගේ අවශ්‍ය වෙලාවට නිවේදනයක් ගේනවා. ඉතින් ඒ නිසා මේවට ශක්තිමත් දීර්ඝකාලීන විසඳුම් නීති වෙනස් කිරීම තුළින් ගේන්න අවශ්‍ය නම් අපි ඒකට සූදානම් කරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මේ වාර්තාව අපි කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් කොහොමද ක්‍රියාකාරී වෙන්නේ කියලා යොදන්න ලැහැත්ති. විශේෂයෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිට මේ වාර්තාව දෙන්නවා කියලා සූදානම් වෙනවා. හරි වාර්තාවක් දෙන්න. ඒ වාර්තාව හැබැයි තියෙන්න ඕනේ මේ සියලුම යෝජනාවන් ක්‍රියාත්මක කරන දින වකවානුත් එක්ක එතුමා ඉල්ලලා තියෙනවා. මෙන්න මේ දිනව අහවල් සතිය, අහවල් දවසේ, අහවල් මාසෙ වෙන්න ඉස්සරලා. ඒ නිසා අපි ප්‍රායෝගික මෙතෙක් හදපු බොහෝ යෝජනාවල් තියෙනවා. ඒ යෝජනාවල් වල නිශ්චිත දින වකවානු නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි දෙන්න සූදානම් වෙන්නේ නිශ්චිත දින වකවානුත් සමග රටේ රාජ්‍ය ආදායම රැස්කර ගැනීම පිළිබඳ ප්‍රතිපත්තිමය වාර්තාවක් දීලා අපි මේ මේ රට නගා සිටුවේ මේ ගමනට ශක්තිමත් අඩිතාලමක් යොදන්න සූදානමක් තියෙනවා. එහි අවසාන බලාපොරොත්තු තමයි අපි මෙතෙක් හැමදාම කියන මේ ප්‍රාථමික හිගය අපේ මූලික වියදමට වැඩි ආදායමක් රජයේ සොයා ගැනීම තුළ ශක්තිමත් රාජ්‍ය මූල්‍යයක් ගොඩනැගීම තමයි මෙහි අරමුණ. අන්නේ සඳහා කටයුතු කරන්න අපි සියලු දෙනාගේ සහයෝගය. මේක හැම කෙනෙකුට වටිනවා. මේ 225ටත් වටිනවා, රටටත් වටිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැම කෙනෙක්ගේම සහය ඉල්ලා සිටමින් මට අවස්ථාව දීම පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු හර්ෂණ සුපුන් රාජකාරණ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. මේ මුදල් වැඩ බලන අමාත්‍යතුමා දීර්ඝ නිර්දේශයක්. මේ මුදල් වගේම රජයේ ආදායම් වැඩි කර ගැනීම පිළිබඳව සඳහන් කරා. මෙම විවාදයට එක්වීමට ප්‍රථමයෙන් මම ඉස්තර වශයෙන් අද පත්වෙච්ච අපේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමියට සුභ පතනවා. සාර්ථකව ඒ කටයුත්ත සිදු කරන්න තුමියට වාසනාව, ධෛර්යය උදා වේවා කියලා. නියෝජ කතානායකතුමනි, දැන් මේ වෙනකොට අපි කවුරුත් දන්නවා මේ රට බංකොලොත් වෙලා තියෙනවා. මේ රට බංකොලොත් වෙන්න ප්‍රධානම හේතුව මොකක්ද කියලා ඇහුවොතින් ජාත්‍යන්තර සංවිධානත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, ඒ වගේම මේ රටේ සියලුම දෙනාත් දන්නවා අපේ රටේ ඇති වෙලා තියෙන මේ දූෂණය ඊට ප්‍රධානම හේතුවක් වෙලා තියෙනවා. මේ රටේ ඇති කරලා තියෙන හොරකම්, වංචාවල් මේ රට බංකොලොත් කරලා තියෙනවා කියන එක. එතකොට දැන් මේ රට බංකොලොත් කරන මේ හොර මගඩි නිසා අද අපිට ලැබිය යුතු ආදායම් විශාල වශයෙන් නැති වෙලා තියෙනවා එක පැත්තකින්. අනිත් පැත්තකින් දැවැන්ත වියදමක් අපි දරලා තියෙනවා. කිසිම ආදායමක් ලැබෙන්නේ නැති, කිසිම සත පහක වැදගත්කමක් නැති ව්‍යාපෘති වලට. දැන් මේ ව්‍යාපෘති අතරින් අපි මට මතකයි මේ ළඟදිම වෙච්ච දෙයක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ කාබනික පොහොර ප්‍රතිපත්තියක් ගෙනත් දුන්නා. ඒ කාබනික පොහොර ප්‍රතිපත්තිය ගැන කතා කරනකොට අපි කවුරුත් කිව්වා මේක මේ එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, මේ එකපාරටම නිින්දෙන් නැගිටලා ඇවිල්ලා මේ කාබනික පොහොර ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නලා මේ රට විනාශ වෙනවා කියලා, මේ රටේ ගොවීන් විනාශ වෙනවා කියලා, කෘෂිකර්මාන්තය විනාශ වෙනවා කියලා. ඒ උන් නැති වුණාට දිගින් දිගටම මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු කිව්වා නෑ එහෙම වෙන්නේ නෑ, මේක අනිවාර්යෙන් කළ යුතුයි, මේ සඳහා අපිට සහයෝගය ලබා දෙනවා. දැන් චීනෙන් පොහොර වගයක් ඕඩර් කරා. දැන් මේ අපි කවුරුත් දන්නවා ඉතාම ප්‍රසිද්ධ මේ අසූචි නැව මේ අසුචි නැව. එතකොට කාබනික පොහොර ඩොලර් මිලියන 6.9ක්. දැන් මම මේ උදාහරණයක් කියන්නේ මේ අපේ රටට අහිමි වෙච්ච මුදල් ප්‍රමාණය. දැන් මේ 2022 අගෝස්තු 26 වෙනිදා මේ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96000ක ප්‍රසම්පාදන සම්බන්ධ විශේෂ විගණන වාර්තාව මගේ අතේ තියෙනවා මේ වෙනකොට. දැන් මේ විගණන වාර්තාවේදී ඉතා පැහැදිලිවම කියනවා මේ කටයුත්තේ වැරදි. මෙතන 37 වෙනි පිටුවේ තියෙනවා 2022 ජනවාරි 3 වෙනි දින කොළඹ වාණිජ මහාධිකරණයේදී පැමිණි එකතුවේ පරිදි නයවර ලිපිය හා කාර්යසාධක බැඳුම්කරය වළංගුව පවත්වා නොගත් සීමා සහිත ලංකා පෝර සමාගම, සීමා සහිත කොමර්ෂල් පෝර සමාගම, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ආදී වගකිවි උත්තන්සිය වගකීම පැහැර ඇති බව වැඩිදුරටත් නිරීක්ෂණ විය. ඒ විතරක් නෙමෙයි මේ විගණන වාර්තාවේදී නිර්දේශයක් දෙනවා. අදාළ සුරක්ෂණයන් කල්ිකුත් වීමට පෙර මුදල් කර ගැනීම හෝ සුරක්ෂණයන්ගේ කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකිරීම හා අත්තිකාරම් ගෙවීමේදී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදාස් කිරීම හේතුවෙන් රජයට සිදු වූ පාඩුව මෙම ගනුදෙනුවට සම්බන්ධ වවකීය යුත්තන්ගෙන් එරෙහිව නඩු පවරා අය කර ගැනීම. මේ නිර්දේශය කොච්චර මුදලක්ද? ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක්, ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.3කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක්. එතකොට මෙන්න බලන්න මේ රටේ මුදල් අහිමි වෙලා තියෙන්නේ. දැන් මෙතනදී කෙලින්ම ඇඟිල්ල දික් කරනවා මේ අමාත්‍යවරුන්ට. ඒතර ඉවරකට කුෂ්කර්ම අමාත්‍යවරයා හිටියට මහින්දානන්ද අලුත්ගමුව ඇතතුමා, ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයා හිටියට කිව්වේ හිටියේ මේ තව අපේ රාජපක්ෂ අමාත්‍යවරයා, ශෂීන්ද්‍ර රාජපක්ෂ අමාත්‍යවරයා. එතකොට මෙන්න මේ වගේ දැවැන්ත මුදල් ප්‍රමාණයක් අපිට අහිමි වෙලා තියෙනවා. විගණන වාර්තාවක් දීලා දැන් අවුරුද්දකට ලං වෙලා තියෙනවා. මේක නිර්දේශ කරලා තියෙනවා ඉතා පැහැදිලිවම නඩු දාන්න කියලා. හැබැයි නඩු දාන එකේ ලකුණක්වත් නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවට යම් බලපෑමක් අනිවාර්යෙන් වෙලා ඒකයි එතන නිහඬ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ පිළිබඳව තවත් වාර්තාවක් සකස් කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා විගණන දෙපාර්තමේන්තුවෙන්. නමුත් එය එළියට දාන්නේ නැහැ. එය එළියට දාන්නේ නැහැ. එතකොට එතනත් දේශපාලන බලපෑමක් සිදු වෙලා තියෙනවා. එතකොට මේ රටේ මෙච්චර කෝටි ප්‍රකෝටි ගාණක් මුදල් අපි දැන් රට බංකොලොත් වෙලා දැන් මුදල් එකතු කරන්න ගැන කතා කරනවා. නමුත් මේ අපිට නිකම්ම මුදල් අය කරගන්න පුළුවන් දේවල්, මහා පරිමාණයේ මේ වංචාවල්. එතකොට මේ මහා පරිමාණයේ මේ වංචාවල් පිළිබඳව නිහඬ ප්‍රතිපත්තියක තමයි මේ රජය, මේ ජනාධිපතිවරයා ඇතුළු මේ කණ්ඩායම ඉන්නේ. ඉතාම කනගාටුයි කියන්නේ. ඒකෙන් හින්දා අපි ඉල්ලීමක් කරනවා මේ අපේ රටට හිමි විය යුතු මුදල් ලබා ගන්න නම් අපි මේ ප්‍රතිපත්තීන් වෙනස් කරන්න ඕනේ, මේ හොරකම නතර කරන්න. ඒ විතරක් නෙමෙයි මේ දින කීප මේ සති කීපයකට කලින් කොළඹ වරායේ ඉඩමක්, ඒ විස්තරත් මංගාව මෙතන තියෙනවා. කොළඹ වරායට අයිති ශ්‍රී ලංකා පෝට්ස් ඇතොරිටි, ශ්‍රී ලංකා පෝට්ස් ඇතොරිටිකට අයිති අක්කර 14කින්කම අක්කර 14ක ඉඩමක් කිසිම ප්‍රතිසම්පාදන ක්‍රමවේදයකින් තොරව, ටෙන්ඩර් ක්‍රමවේදයකින් තොරව අක්කර 14ක ඉඩමක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. එතකොට අපි අහන අපි ඉතා පැහැදිලිවම සමගි ජන බලවේගය මේ පෞද්ගලික අංශයත් එකතු කරගෙන වැඩ කරන්න ඕනේ කියන මතයේ ඉන්නේ. ඒ කියන්නේ විවාදයක් නැහැ. අපි කියන්නේ මේ සෑම දෙයක්ම
මිනිත්තු දෙකක කාලයක්,
සෑම දෙයක්ම රජය අයිතියට අරගෙන රජයෙන් විසින් කළ යුතුයි කියලා. නමුත් පෞද්ගලික අංශයත් එකතු කරගෙන මේ චීන සමාගමට මේ ඉඩම ලබා දීලා තියෙන්නේ. එතකොට මේ චීන සමාගම චීන රජයත් එක්ක කිසි ගැටලුවක් නැහැ. අපි විශ්වාස කරනවා අපි ලෝකේ හැම රටකින්ම උදව් ගන්න ඕනේ කියලා. හැබැයි නිසි ක්‍රමවේදය පාවිච්චි කරන්න ඕනේ. නිසි ප්‍රතිසම්පාදන ක්‍රමවේදයේ මේ ඉඩම ලබා දෙනවා නම් වෙනත් පාර්ශවයකට ඒකට හොඳම උපරිම මිල අපි ලබා ගන්න කටයුතු කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. අද මේ වෙනකොට දැන් රජයේ ප්‍රතිපත්තිය හැටියට ආදායම් වැඩි කරගන්න කටයුතු කරන්න එක පැත්තකින් බදු ගන්න එක, අනිත් පැත්තේ රජයේ වටිනාම මේ ව්‍යාපාර ටික විකුණන එක. එතකොට දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකුණන්න තීන්දු කරලා අවසానයි. එතකොට රජයට අයිති ව්‍යාපෘතිය අතරින් ව්‍යාපාර අතරින් වැඩිම ලාභයක් ගෙන එන ව්‍යාපාරය තමයි ඒක. එතකොට ශ්‍රී ලංකන් ඉන්ෂුරන්ස්, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම විකුණන්න දැන් තීන්දු කරලා මේ පිළිබඳව අති දැවැන්ත ලාභයක් ගෙන එන ආයතනය. එතකොට දැන් ශ්‍රී ලංකන් ගුවන් එයාලයින් එක තියෙනවා මේ කෝටි ප්‍රකෝටි ගාණක් පාඩු ලබන. ඒ ගැන කතා කරන්නේ නැහැ.
අවසන් කරන්න ගන්න.
මේ ව්‍යාපාර වලින් ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕනේ පාඩු ලබන ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කරන්න. එතකොට පාඩු ලබන ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව අමතක කරලා ලාභ ලබන ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම තුලින් ඩීල් එකක් දාගෙන හොඳ ගාණක් හම්බ කරගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒකින්ද අපි ඉතා පැහැදිලිවම කියනවා මේ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම තුලින් මේ හොරකම් නතර කිරීම තුලින් රටේ ආදායම් වැඩි කරගන්න පුළුවන්, රජයේ ආදායම් වැඩි කරගන්න පුළුවන්. රජයේ ආදායම් වැඩි කරගන්න නම් නිසි ක්‍රමවේද අනුගමනය කරන්න, ඒ ට්‍රාන්ස්පේරන්සි එක තියෙන විදිහට කටයුතු කරන්න, ප්‍රතිසම්පාදන ක්‍රියාවලිය ඉවැරදිව ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අපි පූර්වාදර්ශයක් ලබා දිය යුතුයි. මේ හොරකම් කරපු මේ අයට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. අද මේ ලංකාව ඇති වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඕන තරම් හොරකම් කරනවා අපි දන්නවා, අපිට ඇහැට පේනවා මේ හොරු කියලා ඉතා පැහැදිලි. නමුත් නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
භවෙන් සිටි ගරු මන්තුමා.